මේ ලිපිය සාකච්ඡා කරන්නේ ජූනි 5 සිට 11 දක්වා සතියේදී. දේව රාජ්‍ය පැමිණෙද්දී අයින් වෙන්නේ මොනවද? ප්‍රධාන බයිබල් පදය. මේ ලෝකයත් එහි පවතින ආශාවනොත් නැති වී යන්නේය. නමුත් සදහටම පවතින්නේ දෙවිගේ කැමැත්ත කරන පුද්ගලයාය. පළවෙනි යොහාන් 2:17. ගීතිකා 134:24. ඔයාගේ උත්තරේ මොකක්ද? දුෂ්ට මිනිසුන්ට සහ දූෂිත සංවිධානවලට දෙවි කරන්නේ මොකක්ද? මේ ලෝකේ තියෙන නරක දේවල්, දුක් වේදනාවලට හේතු වෙන දේවල් දෙවි නැති කරන්නේ කොහොමද? දුෂ්ට සමාජය විනාශ වෙලා ගියත් ඔයාට ඔයාගේ ජීවිතේ රැකගන්න පුළුවන් කොහොමද? පළවෙනි සහ දෙවෙනි ඡේදවල පළවෙනි ප්‍රශ්නය. මරණ දඬුවම නියම වුණ අපරාධකරුවෙක්ට මේ දුෂ්ට සමාජය සමාන වෙන්නේ කොහොමද? දෙවෙනි ප්‍රශ්නය. දුෂ්ට සමාජයේ විනාශය ගැන දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ට කොහොම හැඟෙයිද? මේ සිද්ධිය හිතින් මවා ගන්න. මරණ දඬුවම නියම වුණ දරුණු අපරාධකරුවෙක්ව හිරගෙදර කොරිඩෝව දිගේ අරගෙන යනවා. එයත් එක්ක යන මුරකරුවන් මේ ඇවිදගෙන යන්නේ මලමිනියක් කියලා කෑ ගහනවා. එයා තාම ඉන්නේ ජීවතුන් අතරේ. එහෙමනම් ඇයි ඒ වගේ දෙයක් කියන්නේ? එයාව මේ අරගෙන යන්නේ එයාට නියම වුණ දඬුවම ලබා දෙන්නයි. ජීවතුන් අතරේ හිටියත් එයා දැන් මැරුණ කෙනෙකුට සමානයි. පාද සටහන. මීට අවුරුදු ගානකට කලින් එක්සත් ජනපදයේ සමහර පැතිවල තිබුණ හිරගෙවල්වල සිද්ධ වුණ දෙයක් තමයි ඒ විස්තර කළේ. පාද සටහන අවසන්. අපි ජීවත් වෙන මේ දුෂ්ට සමාජයත් මරණ දඬුවම නියම වුණ අපරාධකරුවෙක් වගේ. මොකද බයිබලයේ කියන්නේ මේ ලෝකය නැති වී යන්නේය කියලයි. පළවෙනි යොහාන් 2:17. දුෂ්ට සමාජයේ විනාශය දෙවි තීන්දු කරලා ඉවරයි. ඒ නිසා ඒක අනිවාර්යෙන්ම වෙනවා. ඒ දවස අත ළඟයි. ඒත් අපරාධකරුට ලැබුණු තීන්දුවයි දුෂ්ට සමාජය විනාශ කරන්න දුන්න තීන්දුවයි අතරේ වෙනසක් තියෙනවා. අපරාධකරුට ලැබුණු තීන්දුව අසාධාරණ එකක් කියලා සමහරුන්ට හිතෙන්න පුළුවන්. ඒ ගැන විරෝධතාව පළ කරලා එයාව මරණ දඬුවමින් බේරගන්න එයාලා උත්සාහ කරන්නත් පුළුවන්. ඒත් යෙහෝවා දෙවි දෙන තීන්දුවල කිසිම දෝෂයක් නැහැ. ඒවා 100%ක්ම නිවැරදි. දුෂ්ට සමාජය විනාශ කරන්න ඔහු දුන්න තීන්දුව සාධාරණයි. ඒ විනාශය එක දවසකින්වත් පරක්කු වෙන්නේ නැහැ. ඒකෙන් පස්සේ සාධාරණයේ ඉටු වුණා කියලා දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් හැමෝටම හිතෙයි. එදාට අපිට මොන තරම් සහනයක් දැනෙයිද? තුන්වෙනි ඡේදයේ ප්‍රශ්නය. දේව රාජ්‍ය පැමිණෙද්දී අයින් වෙන්නේ මොන දේවල් හතරද? ලෝකේ නැති වී යනවා කියද්දී ඒකට ඇතුළත් වෙන්නේ මොනවද? අද සමාජයේ මිනිසුන් සාමාන්‍ය දේවල් හැටියට සලකන හුඟක් දේවල් ඒකට ඇතුළත්. ඒ ගැන අපි දුක් වෙන්න ඕනේද? නැහැ. ඇත්තටම ඒක අපි දේශනා කරන රාජ්‍ය පිළිබඳ සුභාරංචියට ඇතුළත් වැදගත් කාරණයක්. අපි මේ ලිපියෙන් බලන්නේ දේව රාජ්‍ය පැමිණෙද්දී අයින් වෙන දේවල් හතරක් ගැනයි. 1. දුෂ්ට මිනිසුන්. 2. දූෂිත සංවිධාන. 3. නරක දේවල්. 4. දුක් වේදනාවලට හේතු වෙන දේවල්. ඒ දේවල් හතර ගැන බලද්දී දැන් ඒවා අපිට බලපාන්නේ කොහොමද? ඒ දේවලට දෙවි කරන්නේ මොනවද? ඒවා වෙනුවට දෙවි ලබා දෙන්නේ මොනවද කියන ප්‍රශ්න තුනත් සාකච්ඡා කරනවා. දුෂ්ට මිනිසුන්. හතරවෙනි ඡේදයේ ප්‍රශ්නය. දුෂ්ට මිනිසුන් කරන දේවල් දැන් අපිට බලපාන්නේ කොහොමද? දුෂ්ට මිනිසුන් කරන දේවල් දැන් අපිට බලපාන්නේ කොහොමද? අවසාන කාලෙදී ඉතා අසීරු අනතුරු සහිත කාලයක් එනවා කියලත්, දුෂ්ට මිනිසුන් සහ ප්‍රෝඩාකාරයන් තව තවත් නරකතට හැරෙනවා කියලත් පාවුල් කිව්වා. දෙවෙනි තිමෝති 3:1-5 සහ 13. ඒ අනාවැකිය ඉටු වෙනවා ඔයා අත්දැකලා තියෙනවද? අපෙන් වැඩි දෙනෙක් මැරයන්ගේ, ජාතිවාදීන්ගේ, අපරාධකරුවන්ගේ ගොදුරක් වෙලා තියෙනවා. සමහරු කිසිම බයක් සැකක් නැතුව එලිපිටම දුෂ්ට වැඩ කරනවා. තවත් අය එයාලා හරිම යහපත් අය කියලා පිටින් පෙන්නුවට යටින් කරන්නේ දුෂ්ට දේවල්. දුෂ්ට මිනිසුන්ගේ පීඩනවලට අපි කෙලින්ම ලක් වෙලා නැති වුණත් එයාලා කරන දේවල් අපිට බලපානවා. එයාලා දරුවන්ට, වයසක අයට, අසරණ අයට කරන කුරිරු දේවල් ගැන අහද්දී අපේ හිතට කොයිතරම් වේදනාවක් දැනෙනවද? දුෂ්ට මිනිසුන් හැසිරෙන්නේ තිරිසන් සත්තු වගේ. එයාලට තියෙන්නේ භූතයන්ගේ ගති ලක්ෂණ. දුෂ්ට දේවල් කරන හැම කෙනෙක්ම විනාශ වෙනවා කියලා දේව වචනේ සහතික වෙනවා. පස්වෙනි ඡේදයේ පළවෙනි ප්‍රශ්නය. දුෂ්ට මිනිසුන්ට තවමත් තියෙන්නේ මොන අවස්ථාවද? දෙවෙනි ප්‍රශ්නය. ජීවිතේ වෙනස් කරගන්නේ නැති අයට වෙන්නේ මොකක්ද? දුෂ්ට අයට යෙහෝවා දෙවි කරන්නේ මොකක්ද? දුෂ්ට අයට තමන්ගේ ජීවිත වෙනස් කරගන්න දැන් යෙහෝවා දෙවි අවස්ථාව දීලායි තියෙන්නේ. දුෂ්ට සමාජයේ විනාශය අත ළඟටම ඇවිත් තිබුණත් දෙවි තවමත් එක් එක් පුද්ගලයාගේ විනාශය තීන්දු කරලා නැහැ. ඒත් තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්නේ නැති මහත් පීඩාව පටන් ගන්න කල්ම දුෂ්ට සමාජයේ දේවල්ට සහය දෙන අයට මොකද වෙන්නේ? හැම දුෂ්ට කෙනෙක්ම මේ පොළවෙන් අයින් කරනවා කියලා යෙහෝවා දෙවි පොරොන්දු වෙලා තියෙනවා. ගීතාවලිය 37:10 මෙහෙම කියනවා. තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය. ඔබ ඔහුව සෙව්වත් ඔහුව සොයා ගැනීමට නොහැකි වන්නේය. හුඟ දෙනෙක් තමන් කරන වැරදි යටගහන්න හොඳට දන්න නිසා එයාලා කරන වැරදිවලට ලැබෙන්න ඕන දඬුවමෙන් දැන් එයාලා බේරෙනවා. ඒත් බයිබලයේ කියන්නේ දෙවිගේ ඇස් මිනිසා කෙරෙහි යොමු වී තිබේ. ඔවුන් ගන්නා සෑම පියවරක්ම ඔහු දකින්නේය. එබැවින් දුෂ්ටකම් කරන අයට සැඟවීමට ස්ථානයක් නැත. ඝන අඳුරෙන් වට වූ ස්ථානවල පවා ඔවුන්ට සැඟවිය නොහැක කියලයි. යෝබ් 34:21-22. යෙහෝවා දෙවිගෙන් හැඟෙන්න කාටවත් බැහැ. දුෂ්ට අය කරන හැම දෙයක්ම දෙවිට පේනවා. හර්මගෙදන් යුද්ධෙන් පස්සේ දුෂ්ට අය හිටපු තැන් ගිහින් බැලුවත් ඒ අයව හොයාගන්න අපිට බැහැ. ආයේ කවදාවත් අපිට එයාලව දකින්න ලැබෙන්නේ නැහැ. හයවෙනි ඡේදයේ ප්‍රශ්නය. දුෂ්ට අයව අයින් කළාට පස්සේ ඉතුරු වෙන්නේ කවුද? ඒක සුභාරංචියක් කියන්නේ ඇයි? දුෂ්ට අයව අයින් කළාට පස්සේ ඉතුරු වෙන්නේ කවුද? යෙහෝවා දෙවි මෙහෙම පොරොන්දු වෙනවා. නිහතමානී අය පොළව උරුම කරගන්න ඕය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔහු මහත්සේ ප්‍රීතිවන් ඕය. ඒ ගීතිකාවේ මෙහෙමත් සඳහන් වෙනවා. ධර්මිෂ්ඨයෝ පොළව උරුම කරගන්න ඕය. ඔහු එහි සදාකල් ජීවත් වන්න ඕය. ගීතාවලිය 37:11-29. නිහතමානී සහ ධර්මිෂ්ඨ අය කියන්නේ කාටද? නිහතමානී අය කියන්නේ යෙහෝවා දෙවිගේ ඉගැන්වීම් කැමැත්තෙන්ම පිළි අරන් දෙවිට කීකරු වෙන අයට. ධර්මිෂ්ඨ අය කියන්නේ දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙන්න ලොකු ආසාවක් තියෙන අයට. අද සමාජයේ ධර්මිෂ්ඨ අයට වඩා දුෂ්ට අය හුඟක් වැඩි. ඒ දේව රාජ්‍ය මේ පොළව පාලනය කරන්න පටන් ගද්දී පොළවේ ඉන්නේ නිහතමානී ධර්මිෂ්ඨ අය විතරයි. එයාලා මුළු පොළවම පාරාදීසයක් කරනවා. දූෂිත සංවිධාන. හත්වෙනි ඡේදයේ ප්‍රශ්නය. දූෂිත සංවිධාන කරන දේවල් දැන් අපිට බලපාන්නේ කොහොමද? දූෂිත සංවිධාන කරන දේවල් දැන් අපිට බලපාන්නේ කොහොමද? අද වැඩිපුරම දුෂ්ට දේවල් කරන්නේ තනි පුද්ගලයන් නෙමේ, දූෂිත සංවිධාන. ටිකක් හිතන්න. ආගමික සංවිධාන මිනිසුන් කී දෙනෙක්ව නම් නොමග යවලා තියනවද කියලා? එයාලා දෙවි ගැන උගන්වන්නේ අමූලික බොරු. එයාලා කියන්නේ බයිබලේ විශ්වාස කරන්න බැහැ කියලයි. පොළවේ අනාගතය ගැනත් මිනිසුන්ගේ අනාගතය ගැනත් එයාලා කියන්නේ බොරු දේවල්. දූෂිත ආණ්ඩු කරන දේවල් ගැන ටිකක් හිතන්න. එයාලා යුද්ධවලට රුකුල් දෙනවා. ජාතිවාදය අවුස්සනවා. දුප්පත් අසරණ මිනිසුන්ව තව තවත් පාගනවා. එයාලගේ බලය ධනය වැඩි කරගන්නේ අල්ලස් අරගෙනයි. සමහරුන්ට අනිසි අනුග්‍රහයක් පෙන්නලයි. සල්ලි උපයන එක ගැන විතරක් හිතන ආයතන ගැන කියන්න පුළුවන් මොනවද? පරිසරයට වෙන හානිය ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැතුව එයාලගේ ව්‍යාපාර තව තවත් දියුණු කරගන්නයි එයාලා හදන්නේ. එයාලා ඉවක් පවක් නැතුව ස්වාභාවික සම්පත් විනාශ කරනවා. මිනිසුන්ගේ ශ්‍රමය සූරාකනවා. දූෂිත සංවිධාන නිසා ලෝකෙ පුරාම ඉන්න මිනිසුන් හුඟක් දුක්වේදනා අත්දකිනවා කියලා පැහැදිලි. අටවැනි ඡේදයේ ප්‍රශ්නය. බලවත් කියලා හිතන සංවිධානවලට මොනව වෙනවා කියලාද බයිබලයේ කියන්නේ? දූෂිත සංවිධානවලට යෙහෝවා දෙවි කරන්නේ මොකක්ද? දේශපාලන ආණ්ඩු දෙවිගෙන අසත්‍ය උගන්වන ආගම්වලට විරුද්ධව පහර දෙනවත් එක්කම මහත් පීඩාව පටන් ගන්නවා. බයිබලයේ ඒ ආගම් ගණිකාවකට සමාන කරලා තියෙනවා. ඒ ගණිකාවට දීලා තියෙන්නේ මහා බැබිලෝනිය කියන නමයි. ඒ ආගමික සංවිධාන සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා. ඒත් අනිත් දූෂිත සංවිධානවලට මොකද වෙන්නේ? බයිබලයේ කියන්නේ ඒ සංවිධාන පේන්න තියෙන්නේ කඳු සහ දූපත් වගේ කියලා. ඒවා හොල්ලන්න බැරි ස්ථීර ඒවා වගේයි පේන්න තියෙන්නේ. එළිදරව් 6:14 මෙහෙම කියනවා. ලියවිල්ලක් අකුලන්නාසේ අහස පහව ගියේය. සෑම කන්දක්ම හා දූපතක්ම ඒවා තිබෙන තැන්වලින් ඉවත් කරන ලදි. ඒත් බයිබලයේ පැහැදිලිවම කියන්නේ දේව රාජ්‍යයට සහය දෙන්නේ නැති හැම ආණ්ඩුවක්ම හැම සංවිධානයක්ම විනාශ කරනවා කියලයි. ඒ දේ සිද්ධ වෙන්නේ මහත් පීඩාවේ අවසාන අදියරේදී. ඊට පස්සේ කිසිම දූෂිත සංවිධානයක් දකින්න ලැබෙන්නේ නැහැ. නවවෙනි ඡේදයේ ප්‍රශ්නය. අලුත් පොළවේ හැම දෙයක්ම හොඳින් සංවිධානය කරලා තියෙයි කියලා ස්ථිර වෙන්න පුළුවන් ඇයි? දූෂිත සංවිධාන වෙනුවට එන්නේ මොකක්ද? හර්මගෙදොන් යුද්ධෙන් පස්සේ පොළවේ කිසිම සංවිධානයක් ඉතුරු වෙලා තියෙයිද? බයිබලයේ මෙහෙම කියනවා. ඔහු දී ඇති පොරොන්දුවට එකඟව සැමදා ධර්මිෂ්ඨකම රජයන අලුත් අහසක් සහ අලුත් පොළවක් පැමිණෙනතුරු අපි බලා සිටින්නෙමු. දෙවෙනි පේත්‍රස් 3:13. දූෂිත ආණ්ඩු සහ ඒවාට සහය දුන්න දුෂ්ට මිනිසුන්ව පරණ අහස සහ පරණ පොළව විදිහට හඳුන්වන්න පුළුවන්. එයාලව විනාශ කළාට පස්සේ අලුත් අහසක් සහ අලුත් පොළවක් පැමිණෙනවා. අලුත් අහස කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ අලුත් ආණ්ඩුවක්. ඒකේ රජ යේසුස්. 144,000 දිනකුත් ඔහුගේ පාලනයට හවුල් වෙනවා. අලුත් පොළව කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ දේව රාජ්‍යයේ යටත් වැසියන්. යේසුස් සහ ඔහුගේ හවුල් පාලකයන් යෙහෝවා දෙවිව ආදර්ශයට ගන්න නිසා හැම දෙයක්ම හරිම පිළිවෙලකට සිද්ධ වෙනවා. අලුත් පොළවේ හැම දෙයක්ම හොඳින් සංවිධානය කරලා තියෙයි කියලා අපිට ස්ථිරයි. ඒ විතරක් නෙමෙයි. පොළවේ දේවල් හොඳින් බලා කියාගන්න යහපත් අයව පත් කරයි. ඒ අයට මඟ පෙන්වන්නේ යේසුස් සහ 144,000 දෙනා. දූෂිත සංවිධාන හැම එකක්ම අයින් කරලා දිවිගේ උසස් ප්‍රමිති රකින එක්සත් සංවිධානයක් මේ පොළවේ පාලනය බාරගන්න දවස කොයි වගේ එකක් වෙයිද කියලා හිතින් මවාගන්න පුළුවන්ද? නරක දේවල්. 10වෙනි ඡේදයේ ප්‍රශ්නය. ඔයා ඉන්න පැත්තේ මොන වගේ නරක දේවල්ද වෙන්නේ? ඒවා ඔයාටයි පවුලේ අයටයි බලපාලා තියෙන්නේ කොහොමද? නරක දේවල් දැන් අපිට බලපාන්නේ කොහොමද? අනාචාරය, වංකකම, ප්‍රචණ්ඩ ක්‍රියා අද සමාජයේ අස්සක් මුල්ලක් නෑර පැතිරිලා. ඒ වගේ නරක පහත් ක්‍රියා අද විනෝද වෙන්න තියෙන හුඟක් දේවලටත් කපටි විදිහට ඇතුළත් කරලා තියෙනවා. ඒවායින් කරන්නේ හරි වැරැද්ද ගැන දෙවි පිහිටුවල තියෙන ප්‍රමිති විහිළුවට ගන්න එකයි. ඒ වගේ නරක බලපෑම්වලින් තමන්වත් තමන්ගේ දරුවන්වත් ආරක්ෂා කරගන්න දෙමාපියන් ලොකු වෑයමක් දරන්න ඕනේ. අපි ඉන්නේ දෙවිගේ ප්‍රමිති සැහැල්ලුවට ගන්න සමාජයක නිසා දෙවිගේ හැම සේවකයෙක්ම දෙවිත් එක්ක තමන්ට තියෙන බැඳීම රැකගන්න ලොකු සටනක් කරන්න ඕනේ. 11වෙනි ඡේදයේ ප්‍රශ්නය. සොදොම් සහ ගොමෝරා කියන නගරවලට දෙවි දුන්න විනිශ්චයෙන් අපි ඉගෙන ගන්නේ මොනවද? නරක දේවලට දෙවි කරන්නේ මොකක්ද? සොදොම් සහ ගොමෝරා කියන නගර දෙකට දෙවි කළේ මොකක්ද කියලා මතකද? දෙවිනි පේත්‍රස් 2:6-8 දක්වා මෙහෙම කියනවා. එලෙසම ඔහු සොදොම් සහ ගොමෝරා යන නුවරවල් විනාශ කරමින් ඒවා අළු බවට පත් කළේය. එමගින් තමාට කිසි ගෞරවයක් නොදක්වන අයට ඉදිරියේදී සිදුවන දේ ගැන ඔහු පැහැදිලිව පෙන්වා දුන්නේය. නමුත් කිසි ප්‍රතිපත්තියක් නැති ජනයාගේ නිඳිත ක්‍රියා දැක බොහෝ සෙයින් දුක් වූ ධර්මිෂ්ඨ මිනිසක වූ ලොත්ව දෙවි ගලවා ගත්තේය. මන්ද දුෂ්ට ක්‍රියා කරමින් සිටි ඔවුන් අතරෙහි දිනපතාම වාසය කළ ඒ ධර්මිෂ්ඨ මිනිසාට තමා ඇසූදුටු දේවල් නිසා ඉමහත් වේදනාවක් දැනින. ලොත් ධර්මිෂ්ඨ කෙනෙක්. එයාටයි එයාගේ පවුලේ අයටයි ඒ නගරවල හිටපු අය කරපු නරක පහත් දේවල් හුඟක් බලපෑවා. යහෝවා දෙවි ඒ නගර දෙක සහ ඒ අවට මුළු ප්‍රදේශයම විනාශ කරලා දැම්මා. එහෙම කළේ එහෙ හිටපු මිනිසුන් කරපු දුෂ්ට දේවලට අවසානයක් ගේන්නයි. ඒ වගේම තමාට කිසි ගෞරවයක් නොදක්වන අයට ඉදිරියේදී සිදුවන දේ ගැන පැහැදිලිව පෙන්වා දෙන්නයි. සිද්ධ වුණ හැම පහත් දෙයක්ම නැති කරන්න එදා දෙවි පියවර ගත්ත වගේ අදත් දුෂ්ට සමාජය විනාශ කරද්දී හැම පහත් දෙයක්ම දෙවි නැති කරලා දානවා කියලා නිසකයි. 12 ඡේදයේ ප්‍රශ්නය. දුෂ්ට සමාජය විනාශ වුණාට පස්සේ ඔයා කරන්න ආස මොන වගේ දේවල්ද? නරක දේවල් අයින් කළාම ඉතුරු වෙන්නේ මොනවද? දෙව රාජ්‍ය පොළව පාලනය කරන්න පටන් ගත්තම අපිට කරන්න තෘප්තිමත් වැඩ හුඟක් තියෙයි. පොළව පාරාදීසයක් කරන්න තියෙනවා. අපෙත් අපි ආදරය කරන අයගෙත් ගෙවල් හදන්න තියෙනවා. නැවත නැගිටවන මිලියන ගාණක් දෙනාව ආදරෙන් පිළි අරන් එයාලට යහෝවා දෙවි ගැන දෙවි මිනිසුන් වෙනුවෙන් කරපු හැම දෙයක් ගැනම උගන්වන්න තියෙනවා. ඒ කාලෙදී අපිට කරන්න හුඟක් වැඩ තිබුණත් ඒ හැම එකකින්ම අපි ලොකු සතුටක් අත්දකි. අපි කරන වැඩවලින් යහෝවා දෙවිට ප්‍රශංසාවක් ගේන්නත් අපිට පුළුවන්. දුක්වේදනාවලට හේතු වෙන දේවල්. 13 ඡේදයේ ප්‍රශ්නය. ඒදන් උයනේදී ඇති වුණ කැරැල්ලේ ප්‍රතිඵල මොනවද? දුක්වේදනාවලට හේතු වෙන දේවල් දැන් අපිට බලපාන්නේ කොහොමද? දුෂ්ට මිනිසුන් නිසාත් දූෂිත සංවිධාන නිසාත් සිද්ධ වෙන නරක දේවල් නිසාත් අද මිනිසුන්ගේ ජීවිත දුක් ගැහැටවලින් පිරිලා යුද්ධ, දුප්පත්කම, ජාතිවාදය, ලෙඩරෝග, මරණය හැමෝටම බලපානවා. දුක්වේදනාවලට හේතුවෙන ඒ හැම දෙයක්ම පටන් ගත්තේ සාතන්, ආදම් සහ ඒව දෙවිට විරුද්ධව කැරිලි ගහපු නිසයි. ඒ කැරැල්ලේ අමිහිරි ප්‍රතිඵල අපි හැමෝම අදටත් අත්දකිනවා. 14 ඡේදයේ ප්‍රශ්නය. දුක්වේදනාවලට හේතුවෙන හැම දෙයකටම දෙවි කරන්නේ මොනවද? දුක්වේදනාවලට හේතුවෙන හැම දෙයකටම දෙවි කරන්නේ මොනවද? මේ පොරොන්දු ගැන හිතන්න. යුද්ධ සදාටම නැති කරනවා කියලා දෙවි පොරොන්දු වෙනවා. ගීතාවලිය 46:8-9 මෙහෙම කියනවා. ජනේනි, පැමිණ යහෝවා දෙවිගේ ක්‍රියා දෙස බලන්න. ඔහු පොළවේ කර තිබෙන පුදුමාකාර දේවල් දෙසට ඔබේ නෙත් යොමු කරන්න. පොළවේ සිදුවන සියලු යුද්ධ ඔහු නවත්වා දමන්නේය. දුන්න බිඳ හෙල්ලය කැබිලිවලට කඩා දමන්නේය. යුද රත ගිනිබත් කරන්නේය. දෙවි ලෙඩ රෝග සම්පූර්ණයෙන්ම අයින් කරනවා. මරණය සදහටම ගිල දමනවා. දුප්පත්කම තුරන් කරනවා. මිනිසුන්ට දුක්වේදනා ගේන අනිත් හැම කටුක දෙයක්ම දෙවි සම්පූර්ණයෙන්ම අයින් කරලා දානවා. සාතන්ගේ සහ භූතයන්ගේ නරක බලපෑමත් දෙවි අයින් කරනවා. 15 ඡේදයේ ප්‍රශ්නය. හර්මගෙදොන් යුද්ධෙන් පස්සේ ආයේ කවදාවත් දකින්න ලැබෙන්නේ නැත්තේ මොනවද? යුද්ධ, අසනීප, මරණය නැති කාලෙක ජීවත් වෙන්න ලැබෙන එක කොයි වගේ අත්දැකීමක් වෙයිද? හමුදා, යුදෝපකරණ, යුද්ධය සිහි කරන්න හදලා තියෙන දේවල් එදාට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ කාලෙදී ඉස්පිරිතාල, වෛද්‍යවරු, හෙදියන්, මෝචරි, සොහොන් පිට්ටනි ඕන වෙන්නේ නැහැ. අපරාධ නැති නිසා පොලිසිය, ආරක්ෂක පද්ධති, දොරගුළු, යතුරු ඕන වෙන්නෙත් නැහැ. අපේ හිතට කනස්සල්ලක් ගේන හැම තේම සදහටම මේ පොළවෙන් අයින් කරනවා. 16 සහ 17 ඡේදවල 1 ප්‍රශ්නය. හර්මගෙදොන් යුද්ධෙන් පස්සේ ඉතුරු වෙන අයට කොහොම හැඟෙයිද? පැහැදිලි කරන්න. 2 ප්‍රශ්නය. දුෂ්ට සමාජය විනාශ වෙලා ගියත් අපිට අපේ ජීවිතේ රැකගන්න පුළුවන් කොහොමද? දුක් වේදනාවලට හේතු වෙන දේවල් අයින් කළාම අපේ ජීවිතේ මොන වගේ එකක් වෙයිද? ඇත්තටම මේ ජීවිතේ මොන වගේද කියලා දැන් අපිට හිතාගන්න අමාරුයි. මොකද අපි ඉපදුන දවසේ ඉඳලා ජීවත් වෙලා තියෙන්නේ දුක් වේදනා මැද. ඒ නිසා දුක් වේදනාවලට හේතු වෙන දේවල් ඇත්තටම අපිට කොච්චර දුරට බලපාලා තියෙනවද කියලා තේරුම් ගන්න බෑ. හිතන්න කාලයක් තිස්සේ ස්ටේෂන් එකක් ළඟ ජීවත් වෙන කෙනෙක් ගැන. එයාට කෝච්චි යන එන සද්දෙ එච්චර ගානක් නැහැ. එයා ඒකට හුරු වෙලා. ගෙවල් ළඟ ලොකු කුණු ගොඩක් තියෙන කෙනෙක්ටත් කාලයක් යද්දී ඒකේ ගඳ එච්චර ගානක් නැතුව යනවා. මොකද එයා ඒකට හුරු වෙනවා. අපිත් ඒ වගේ. ඒත් යෙහෝවා දෙවි දුක් වේදනාවලට හේතු වෙන හැම දෙයක්ම අයින් කළාම හිතා ගන්න බැරි තරම් සහනයක් අපිට දැනේ. අද අපි අත්දකින කනස්සල්ල පීඩණය වෙනුවට එදාට අපි අත්දකින්නේ මොකක්ද? ගීතාවලිය 37:11 කියන්නේ මෙහෙමයි. දසත පැතිරීති වෙන සාමය නිසා ඔවුහු මහත්සේ ප්‍රීතිවන්නෝය. යෙහෝවා දෙවිට ඕනේ අපිට ඒ වගේ ජීවිතයක් දෙන්නයි. ඒ ගැන දැනගෙන ඉන්න එක මොන තරම් සහනයක්ද? මේ දුෂ්කර කාලෙදි යෙහෝවා දෙවිට ඔහුගේ සංවිධානයට ලඟ වෙලා ඉන්න පුළුවන් හැම දෙයක්ම කරමු. අනාගතය ගැන අපිට තියෙන්නේ මිල කරන්න බැරි වටිනා බලාපොරොත්තුවක්. ඒ ගැන නිතරම හිතමු. එතකොට ඒ ලස්සන අනාගතය නිකම්ම සිහිනයක් නෙමෙයි, සැබෑ එකක් කියලා අපිට ස්ථීර වෙයි. අපේ බලාපොරොත්තුව ගැන අනිත් අය එක්කත් කතා කරමු. එහෙම කරනවා නම් මේ දුෂ්ට සමාජය විනාශ වෙලා ගියත් ඔයාට ඔයාගේ ජීවිතේ රැකගන්න පුළුවන් වෙයි. සදහටම සතුටින් ජීවත් වෙන අවස්ථාව ලැබෙයි. ඔයාගේ උත්තරේ මොකක්ද? දුෂ්ට මිනිසුන්ට සහ දූෂිත සංවිධානවලට දෙවි කරන්නේ මොකක්ද? මේ ලෝකේ තියෙන නරක දේවල්, දුක් වේදනාවලට හේතු වෙන දේවල් දෙවි නැති කරන්නේ කොහොමද? දුෂ්ට සමාජය විනාශ වෙලා ගියත් ඔයාට ඔයාගේ ජීවිතේ රැකගන්න පුළුවන් කොහොමද? ලිපිය අවසන්.